ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
මේ COVID-19 වෛරසයට එරෙහිව එන්නත් නිපදවීම ලෝකයේ විවිධ රටවල පර්යේෂණ මට්ටමින් දැනට සිදු කරනවා. ඉතින් අපි කවුරුත් දන්න ඕස්ට්‍රේලියාවත් විශේෂයෙන්ම ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන එම එන්නත් හතරක් සඳහා මේ වන විටත් ගිවිසුම් වලට එල්බී තිබෙනවා ඒවා ලබා ගන්නට. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රධාන එන්නත් හතර, මේ පර්යේෂණ මට්ටමේ තිබෙන එන්නත් හතර සම්බන්ධයෙන් වැඩිපුර විද්‍යාත්මක වශයෙන් තොරතුරු ගෙනෙන්නේ දැන් අපි SBS සිංහල වැඩසටහනින් සූදානම් වන්නේ. ඒ සඳහා අපිත් සමග කතා බහට දැන් අපි එකතු කරගන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ සිට යේල් විශ්වවිද්‍යාලයේ හිටපු පර්යේෂක, දැනට ඖෂධ නිෂ්පාදන ආයතනයක විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ගයන් සංජීව. ගයන්, අපි ඔබව අයිබෝන් කියලා පිළිගන්නවා මුලින්ම.
අයිබෝන්, මම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධව.
ඔව් ගයන්, අපේ කතා බහ මම කැමති ආරම්භ කරන්නට මේ වෛරස් වලට ලබා දෙන එන්න තක් යන කුමක්ද කියලා ඔබෙන් හඳුන්වා දීමක් ලබාගෙනම.
ඔව්, අපි කෙටි පැහැදිලි කිරීමක් කරොත් වෛරසයක් සඳහා ලබා දෙන එන්න තක් නැත්නම් කියන වැක්සින් එකක් කියලා. මේකදි කරන්නේ අපි නැචුරල් ප්‍රොසෙස් එකක් කියන නැත්නම් ස්වභාවික ක්‍රියාවලියක්ම උත්තේජනය කිරීම. උදාහරණයක් විදිහට අපි ඕනම වෛරසයකට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති කරගන්න නම් අපේ ශරීරය තුළ අදාළ වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ ඇති කරගන්නවා, කියන්නේ ඇන්ටිබොඩීස් කියලා. එතකොට ප්‍රතිදේහ ඇති කරගන්න නම් අපිට ඇන්ටිජෙන්ස්, එහෙම නැත්නම් ප්‍රතිදේහ ජනක අවශ්‍ය වෙනවා. එතකොට ප්‍රතිදේහ ජනක අපේ ශරීරයට ඇති කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අතර වෛරසය ආසාදනය වීම. වෛරසය ආසාදනය වුණාම වෛරසයේ ක්‍රියාකාරීත්වය ඉවරුණාට පස්සේ එහෙමත් අපි කියන්නේ ලෙඩේ හොඳ වෙනකොට වගේ ඒ වෛරසයේ කොටස් ප්‍රතිදේහ ජනක විදිහට අපේ ශරීරය තුර ක්‍රියා කරලා ඒ ප්‍රතිදේහ ජනක වලට අදාළව ප්‍රතිදේහ ඇති වෙනවා. එමගින් අපිට ප්‍රතිශක්තිය ඇති කරනවා. නමුත් එන්නතකින් කරන්නේ මේ වෛරසයේ ඇතිවීමටත් කලින්ම මේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම. ඒ කියන්නේ වෛරසයේ අඩපණ කරපු වෛරසය හෝ වෛරසයේ කොටසක් හෝ වෛරසයේ ජානමය තොරතුරු අපි කලින්ම අපේ ශරීරයට ලබා දෙනවා. එතකොට මේවා අපේ ශරීරය තුළදී ප්‍රතිදේහ ජනක, එහෙම නැත්නම් ඇන්ටිජෙන්ස් විදිහට ක්‍රියා කරනවා. ඒවට විරුද්ධව ශරීරය තුළින්ම එතකොට මේ ප්‍රතිදේහ නැත්නම් ඇන්ටිබොඩීස් හදා ගැනීම සිද්ධ වෙනවා. අන්න එහෙම තමයි අපි මේ ශරීරයට ප්‍රතිශක්තිය ඇති කිරීම උත්තේජනය කරන්නේ එන්නතක් ලබා දීම තුළින්. එතකොට මේක ස්වභාවික ක්‍රියාවලියක්මයි. අපි එන්නතක් ලබා දීම තුළින් සිදු කරන්නේ මේ ස්වභාවික ක්‍රියාවලිය වෛරසය ආසාදනයීමට කලින්ම උත්තේජනය කරලා අපේ ශරීරය සූදානම් කරගන්නේ.
ඔව්, විශේෂයෙන්ම අපි මෙහිදී කතා බහ කරන්නේ මේ ඔස්ට්‍රේලියාව අවධානය යොමු කොට ඇති ලෝ දැනට පරිශ්‍රණ මට්ටමේ තිබෙන ප්‍රධාන එන්නත් හතරක් පිළිබඳව. මේ එන්නත් හතර මං හිතන්නේ ක්‍රියා කරන ආකාරය සහ ඒ විද්‍යාත්මක පසුබිම එකිනෙකට වෙනස්. මං කැමතියි ඔබ එය අපිට මුලින්ම පැහැදිලි කරනවා නම්.
ඇත්තරම මේ වෙනකොට ගොඩාක් වැක්සින් ප්‍රමාණයක් පරීක්ෂණ මට්ටමේ තියෙන තරම් ගොඩාක් වැක්සින් රසායනික පරීක්ෂණ හිමුණත් අපි කියන ක්ලිනිකල් ට්‍රයල්ස් වල තියෙනවා. ඒ අතුරින් අපිට හතරක් ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. අවසාන අදීරිය වගේ තියෙන එකක් ඇවිල්ලා මේ ළඟදී ප්‍රතිඵල නිකුත් වුණු ෆයිසර් බයෝන්ටෙක් වැක්සින් එක. ඊට අමතරව දෙවැනියට අපිට හිතන්න පුළුවන් මොඩර්නා වැක්සින් එක. තුන්වැනියට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම් විසින් නිපදවන පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට අදාළව කතා කරොත් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙලා නිෂ්පාදනය කරන අත්දා බලන එන්නත. එතකොට මේ එන්නත් හතරට අමතරව තවත් එන්නත් අවසාන අදීරයේ තියෙන ගොඩාක් එන්නත් තියෙනවා. එතකොට මේ අතරින් ගත්තොත් අපි මේවා ඔබ කිව්ව හරි මේවා ක්‍රියා කරන ක්‍රමය ශරීරය තුළ ටිකක් එකිනෙකට වෙනස්. මේකෙන් පළවෙනි දෙක, ඒ කියන්නේ ෆයිසර් බයෝන්ටෙක් වැක්සින් එකයි මොඩර්නා වැක්සින් එකයි ගත්තොත් මේ දෙක ඉතාම කිට්ටු සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ මේ දෙකේම සිදු කරන්නේ mRNA වැක්සින්ස්. එතකොට ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සිදු කර පරීක්ෂණ වලින් නිෂ්පාදනය කරන එන්නත අපි ටිකක් සාම්ප්‍රදායික පැත්තට බර එන්නතක්. ඒ කියන්නේ එහිදි සිදු කරන සාම්ප්‍රදායික ක්‍රමයට වෛරසයක කොටසක් නැත්නම් ප්‍රෝටීන් එකක් එළිය අපි නිෂ්පාදනය කරලා එන්නතක් විදිහට ශරීරයට ලබා දෙනවා. හැබැයි ඒකදී අලුත් තාක්ෂණයකුත් පාවිච්චි කරලා තියෙන ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය සම්බන්ධ කරපු එන්නතේ ඒ තමයි මොලිකියුලර් ක්ලෑම්ප් ටෙක්නොලොජි කියන එක. ඒක පොඩ්ඩක් අර දියුණු ක්‍රමයක් මේ සාම්ප්‍රදායික වැක්සිීන් නිෂ්පාදනයට අමතර. එතකොට පළවෙනි දෙක බයෝටෙක් ෆයිස වැක්සිීන් එකයි මොඩර්න වැක්සිීන් එකයි ඒවා ගෙන එම්මාරන්නේ වැක්සිීන්ස් කියලා. මෙම ඇත්තටම ඉතාම නවීන තාක්ෂණයට සම්බන්ධ වැක්සිීන් එකෙන් මීට කලින් මේ වගේ වැක්සිීන් ඇතරම දීලනේ. එත මෙම වැක්සිීන් වලදි සිද්ධ කරන්නේ අර සාම්ප්‍රදායික එන්න අතක් දෙනකොට අපි කරන්නේ වෛරසය අඩ පණ කරලා. එහෙම නැත්තම් වෛරසයේ කොටසක් තමයි අපි එන්න තක් විදිහට ශරීරයට දෙන්නේ. හැබැයි මේ mRNA වැක්සිීන් වලදී කරන්නේ වෛරසයේ කොටසක් හෝ වෛරසයේ අඩපණ කරන වෛරස වෙනුවට වෛරසයේ ජානමය තොරතුරු, ඒ කියන්නේ අපි කියනවා ජෙනටික් කෝඩ් එක කියලා, ඒකෙන් කොටසක් අරගෙන mRNA අණුවක් විදිහට අපේ ශරීරයට ලබා දෙනවා. එතකොට අපේ ශරීරයේ විසින්ම තමයි අදාළ වෛරසයේ ප්‍රෝටීනය සංශ්ලේෂණය කරගන්නේ. එතකොට ඒ අදාළ වෛරසයේ ප්‍රෝටීනයට එරෙහිව තමයි ප්‍රතිදේහ හදාගන්නේ. එතකොට ඒ ආකාරයට ගත්තා මෙම බයොන්ටෙක් ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම ඉතින් නිෂ්පාදනය කරන එන්නත් ඊට කලින් හදපු එන්නත් සාම්ප්‍රදායික එන්නත්ට වඩා ටිකක් වෙනස්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා තුල හදන වැක්සීන් එක ටිකක් ට්‍රැඩිෂනල් පැත්තේම සාම්ප්‍රදායික පැත්තට බාරයි. එහිදී සිද්ධ කරන්නේ මේ කොමන් කෝල්ඩ් වෛරස් එක කියනත් අපි කියනවා. නිතර අපිට හැදෙන වෛරස් තියෙනවනේ සෙම්බිරිසා වගේ, අන්න ඒ වගේ වෛරස් එකක අඩපණ කරලා ඒකට මේ කොරෝනා වෛරසයේ ජානමය තොරතුරු එක් කරගෙන. ඉතින් එහෙම බලපුවාම මේ වෛරස් වලට එරෙහිව හදලා තියෙන එන්න වල ක්‍රියාකාරීත්වය එකිනෙකට ටිකක් වෙනස්. තව ටිකක් අපි ගිහිල්ලා මේ වෛරස් වල ඩේටා පොඩ්ඩක් හිතලා බලුවොත් එන්නත් වල ප්‍රතිඵල ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් දැනට ප්‍රතිඵල නිකුත් උනේ, කියන්නේ අවසාන අදියරේ, කියන්නේ ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල්ස් කියලා අපි කියනවා. ඒකේ ප්‍රතිඵල නිකුත් උනේ දැනට මේ අපි කතා කරන වෙලාවේදී එක එන්නතක පමණ. ඒ තමයි ෆයිසර් බයොන්ටෙක් එන්නත. එහිදී ඒ කට්ටියගේ ෆේස් 3 ට්‍රයල් එකට 43,000කට අධික පිරිසක් සහභාගී වෙලා තියෙනවා. එයින් 94 දෙනෙකුට කෝවිඩ් වැළඳිලා තියෙන බව තමයි දැනට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒ 94 දෙනාගේ 90%කටම වෛරසය හැදිලා තියෙන එන්නත වෙනුවට දෙන පාලකෙන්නත ලබා ගැනීම. ඔය දත්ත ඇනලයිස් කරලා නැත්නම් ඔය දත්ත විශ්ලේෂණයෙන් තමයි මේ සමාගම නිවේදනය කරේ මෙම එන්නත 90%කට වඩා ඉෆෙක්ටිව් කියලා. නමුත් තව එයාලගේ විශ්ලේෂණය තවදුරටත් සිදු කරනවා. ඉදිරි සති කීපය ඇතුළත අපිට දැනගන්න පුළුවන් වෙයි අර පාලක පරීක්ෂණයට සාපේක්ෂව එන්නත ලබාගත් කණ්ඩායමේ අයට කොපමණ දුරට ප්‍රතිශක්තිය තිබුණාද කියන තොරතුරු. තාම ඒ තොරතුරු ප්‍රසිද්ධ කරලා නැහැ. නමුත් දැනට තියෙන තොරතුරු අනුව 90%කට වඩා මෙම එන්නත ඉෆෙක්ටිව් කියලා තමයි සලකන්නේ.
ඔය එතකොට ගන්න දැන් ෆේස් 3 ඒ අදීරේ තිබෙන මේ එන්නත් පරීක්ෂණ සාර්ථක මට්ටමට පැමිණුණොත් අපිට අනාගතය පිළිබඳව කුමන අදහසක්ද ලබාගත හැකි? විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ෆයිසර් එන්නත 90%ක් සාර්ථක බවට පවසනවා. දැන් එය අපිට බලාපොරොත්තු තබා ගැනීමට තවමත් කල් වැඩිද?
ඔව්, ඇත්තටම අපිට අපි කියන්නේ කෝෂියලි ඔප්ටිමිස්ටික් නැත්නම් අපිට හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි තාම එයට අප්‍රූවල් එක ලැබිලා නැහැ. අපි හිතනවා ඉදිරි සති කීපය තුළ එම සමාගම විසින් පළමුව ඇමරිකාවේ තියෙන FDA ආයතනය විසින් දෙන අප්‍රූවල් එක ලබා ගනී කියලා. ඒ අප්‍රූවල් එක ලබා ගැනීම සමග යාලා ඉදිරිපත් කරන්න ඕනේ යාලාගේ සියලුම තොරතුරු මේ ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල්ස් වල දත්ත. ඒ දත්ත හැමෝම බලාපොරොත්තු වෙනවා ඉතාම හොඳ මට්ටමක පවතී කියලා. නමුත් තාම ඒ දත්ත ප්‍රසිද්ධ කරලා නැති නිසා අපිට හරියටම කියන්න බෑ. නමුත් දැනට තියෙන දත්ත අනුව ඉතාම සාර්ථක බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම තව ඒකින් තවත් අපිට ගන්න දෙන පොසිටිව් පැත්තක් තමයි මොඩර්නා වැක්සීන් එකක් මේ ෆයිසර් බයොන්ටෙක් වැක්සීන් එකට ඉතාමත්ම සමීපයි. ඒ කියන්නේ ඒ ටෙක්නොලොජි එක ඉතාමත්ම සමීපයි. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොඩර්නා වැක්සීන් එකත් හොඳ ප්‍රතිඵල ලබා දෙයි කියලා. ඉදිරි සති කීප ඇතුළත යාලගේ ප්‍රතිඵල නිකුත් කරනවා බවට තමයි දැනට ආරංචි එන්නේ. ඒ අනුව අපිට හිතනවා මේ අවුරුදු අවසානය වෙන විට එන්න කීපයක් අඩු වශයෙන් දෙකක්වත් ඉතාමත්ම හොඳ ඉෆෙක්ටිව් පර්සන්ටේජයක් එක්ක ඉදිරිපත් වෙයි කියලා. එහෙම වුණොත් අපිට ඇත්තටම ඉතාම අනාගතය ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් කෙනෙක් තමයි මගේ අදහස. හැබැයි ඒත් එක්කම පොඩි අපි කියන ඩවුන් සයිඩ් එකක් කියලා ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. මොකද දැන් තවත් අපි කතා කරන්නේ තවත් ඉන්නත් විශාල සංඛ්‍යාවක් මේ සායනික පරීක්ෂණ මට්ටම වල පවතිනවා කියලා. අන්න ඒ සායනික පරීක්ෂණ වලට මේ හොඳ එන්නතක් ඉදිරියට පැමිණීමෙන් අවාසි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු දැන් 90%ක් ඉෆෙක්ටිව් වැක්සීන් එකක් තියෙනවා කියලා හැමෝටම ගන්න පුළුවන්. එතකොට අර හෙල්දි වොලන්ටියර්ස්ලා එහෙම නැත්තම් ස්වේච්ඡාවෙන් මේ සානික පරීක්ෂණ වලට ඉදිරිපත් වෙන පිරිස ඉතාමත්ම අඩු වෙන්න පුළුවන්. මොකද වැක්සීන් එකක් දැනටමත් තියෙනවා නම් 90%ක් ඉෆෙක්ටිව් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ තවත් වැක්සීන් එකකට සහභාගී වෙන්න නේද? ඒ වගේ ඩවුන් සයිඩ් එකකුත් තියෙනවා මේ සමග සිදු වෙන අනිත් පරීක්ෂණ වල. ඒ නිසා ඒ පැත්ත පොඩ්ඩක් තියෙනවා. නමුත් මේ අවුරුද්ද අවසාන වෙනකොට හොඳ ඉෆෙක්ටිව්නස් එකක් තියෙන එන්නත් කීපයක්වත් ඉදිරියට එයි කියන එක තමයි මේ වෙනකොට ගොඩක් විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් අපිට ලබන අවුරුද්ද ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි කියන එක තමයි
තේරුම. ඔව් දැන් අපි සිතුවොත් දැන් මේ වෛරස පරීක්ෂණ සාර්ථක වීමෙන් පසුව මං හිතන්නේ ජනගහනයට ලබා දෙන්නට මාස් ප්‍රොඩක්ෂන් යනුවෙන් හැඳින්වෙන විශාල වශයෙන් එය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. දැන් ඒ අදියර කොහොමද ඇත්තටම සිදුවන්නේ ඖෂධ නිෂ්පාදක ආයතන මගින්?
ඔව් දැන් සාමාන්‍යයෙන් ඇත්ත සාම්ප්‍රදායිකව සිද්ධ වෙන්නේ යම්කිසි එන්නතක් ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල්ස් ඉවර වෙලා සාර්ථක වුණායින් පසුව තමයි මාස් ප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් විශාල ප්‍රමාණයට නිෂ්පාදනය කිරීම පටන් ගන්න. මොකද ඒක මිලියන බිලියන ගණනක් වියදම් වෙන නිසා. නමුත් මේක අපේ මේ ගෝලීය වසංගත තත්ත්වයක් නිසා හුඟක් රජයවල් විසින් අපි කියන එක බෙට් එකක් විදිහට, ඒ කියන්නේ මුලින්ම මේ වැක්සින් එක වැඩ කරනවද නැද්ද කියලා දැනගන්නට කලින්ම මේ සමාගම් සමග විවිධ ගිවිසුම් වලට එළඹුණා. දැන් උදාහරණයක් විදිහට ඇමරිකානු රජය විසින් ඩොලර් බිලියන ගණනක් මේ සමාගම් වලට කලින්ම ලබා දුන්න වැක්සින් එක සාර්ථක වුවහොත් අපිට මේ අවුරුද්ද අවසාන වෙනකොට මෙපමණ ඩෝසස් ප්‍රමාණයක් අවශ්‍යයි. එතකොට මේක කලින් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. සාමාන්‍ය වැක්සින් එකක් සාර්ථක වුණාම පසුව තමයි මාස් ප්‍රොඩක්ෂන් පටන් ගන්න. නමුත් මේ විශේෂ අවස්ථාව නිසා අර ලැබුණු ආධාරත් සමග ගොඩක් සමාගම් මේ ඉදිරියෙම ඉන්න සමාගම් එයාලගේ එන්නත්වල ප්‍රතිඵල එන්නත් කලින්ම ඩෝසස් මිලියන ගණනක් හදන්න පටන් අරගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ෆයිසර් සමාගම දැන් මේ සති කීපයකට කලින් ප්‍රතිඵල නිකුත් කරත් මේ වෙනකොටත් එයාලා මිලියන ගණනක් ඩෝසස් හදලා ඉවරයි. එයාලා දැනට කියන්නේ මේ අවුරුදු අවසාන වෙනකොට මිලියන 50කට විතර අවශ්‍ය ප්‍රමාණයට ඩෝසස් හදලා හදන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා වෙනත් අපි සාම්ප්‍රදායික එන්නත් නිෂ්පාදනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි හුඟක් ඉදිරියෙන් ඉන්නේ කියලා හිතනවා. මොකද දැනටමත් මාස් ප්‍රොඩක්ෂන් මේ ගොඩක් සමාගම් පටන් අරගෙන තියෙනවා. හැබැයි ඒ වගේම අනිත් පැත්තත් එහෙම ගෝලීය වසංගතයක් නිසා බිලියන ගණනක් වූ ජනතාවට මේ වැක්සින් එක ලබා දෙන්න නම් ඉතාම විශාල ඩෝසස් ප්‍රමාණයක් අවශ්‍යයි. මේක අනිත් එක තමයි මේ mRNA වැක්සින් එහෙම ඩෝසස් දෙකක් අවශ්‍ය වෙනවා. එතකොට ජනගහණය වගේ දෙගුණයක් අවශ්‍ය වෙනවා මාත්‍රාවක්. ඉතින් ඒ වගේ විශාල ප්‍රමාණයක් සංශ්ලේෂණය නිෂ්පාදනය කිරීම අවශ්‍ය වෙනවා. නමුත් මට හිතනවා දැනට අර කලින්ම පටන් ගත්ත නිසා ඉදිරි මාස කීපය අතරතුර නැත්නම් 2021 මැද හෝ 2021 අග භාගය වෙනකොට ලෝක ජනගහනයේ සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත් ලබා දීමට පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියාගන්න පුළුවන්. එතකොට අර අපි කතා කරා මේ වැක්සීන්ස් විවිධ ක්‍රමවලට තමයි වැඩ කරන්නේ කියලා මේ විවිධ ආයතන වලින් හදපුවා. ඊට අමතරව තවත් වැදගත් කරුණක් තමයි මේවා ස්ටෝර් කරන්න අවශ්‍ය ටෙම්පරේචර් එක නැත්නම් ගබඩා කරන්න අවශ්‍ය උෂ්ණත්වයත් වෙනස් වෙනවා වැක්සින් එකෙන් වැක්සින්. උදාහරණයක් විදිහට ෆයිසර් බයොන්ටෙක් වැක්සින් එක සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 70කට තමයි එයාලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ තියාගන්න ඕන කියලා. නමුත් මොඩර්න වැක්සින් එක අර වගේම වුණාට එයාලාගේ රෙකමන්ඩඩ් ටෙම්පරේචර් එක තම උෂ්ණත්වය ගබඩා කිරීම උෂ්ණත්වය ඍණ 20යි සෙන්ටිග්‍රේඩ් අංශක. ඉතින් මේ ඒත් හැබැයි අපි සාම්ප්‍රදායික වැක්සින් එකකට වඩා මේ ටෙම්පරේචර් දෙකම ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා එක වැක්සින් එකකට වඩා වැක්සින් ප්‍රමාණයක් තිබීම මේ වගේ ගෝලීය වසංගතයක් හැමෝම මම හිතනවා ඉතාමත්ම වැදගත් දෙයක් වෙයි කියලා. මොකද හැම රටකම හැම පහසුකම්ක්ම නැති නිසා.
දැනට පරීක්ෂණ මට්ටමේ ප්‍රධාන වශයෙන් ඉදිරියෙන් තිබෙන COVID-19 එන්නත් හතරක් පිළිබඳවයි අපි කතා බහ කළේ. අපිත් සමග කතා බහට එකතු වුණ ආචාර්ය ගයන් සංජීව, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
බොහොමත්ම ස්තුති මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධ.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.